es cuando lo haces, yo solo digo, aquí está.
කතානායකවරයා විසින් කරන ලබන නිවේදන නිවේදනයේ හඳට හඳ බාර නිවේදනයේ හඳට හඳ බාරකාර අරමුදල සංස්ථාගත කිරීම පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවට මතු පළවන මන්ත්‍රීවරුන් අතිරේක සාමාජිකයන් වශයෙන් ගරු කතානායකතුමා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ගරු නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා, ගරු වෛද්‍ය සීතා අරමෙපොළ මැතිනිය, ගරු වාසුදේව නානයක්කාර මැතිතුමා, ගරු වෛද්‍ය ගයශා නවනන්ද මැතිතුමා, ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා, ගරු ගාමිණී වලේබිඩ මැතිතුමා, ගරු මහාචාර්ය චරිත හේරත් මැතිතුමා. ලිපිලේඛනාදී පිළිගැන්වීම හඳට හඳ බාරකාර අරමුදල සංස්ථාගත කිරීම. පෞද්ගලික මන්ත්‍රී නීති කෙටුම්. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යවරු රාජපරිපාලන සදේශ කටයුතු පළාත් සභා අලපාල අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික විකිනන කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන්නු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1974(35) දරන රේගු සංශෝධිත පනතින් සහ 1988(83) දරන රේගු සංශෝධිත පනතින් සංශෝධිත 235 අධිකාරියක් වන රේගු ආඥා පනතේ 19(A) වගන්ති යටතේ රේගු ආනයන තීරුපත් සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද්ව 2023 අගෝස්තු 11 දින ඇති 23/47/4 දරන අතිවිශේෂ කැසපත්‍ය පාල කරන ලද නීමේ මම ඉදිරිපත් කරමි.
ගරු වැවිලි කර්මාන්ත කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2007(7) දරන සමාගම් පනතේ 222 වගන්තිය සමග කිව යුතු 527 වගන්තිය යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද්ව 2023 මාර්තු 10 දිනෙති 23/23/41 දරන අතිශේෂ ගසට්පත්තේ පද කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු කේ සුජි සංජය පෙරරා මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොටියකුඹුර කන්නංගරපුර ගම අංක 26 ස්ථානයේ පදිංචි W ගීතාංග ස්වාමීන්ද චන්ද්‍රරත්න මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නුමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 23/11 දින පවත්වන ලද පාර්ලිමේන්තු පිටුවෙන්ද කාර්ක සභාව රැසීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විදේජාස රාජපක්ෂ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය දින 2023 ජූලි මාස 21 දින පරිසරයේ ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් MB එක්ස්ප්‍රස් පර්ල් අනතුර සහ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් වන වාර්තාව පාර්ලිමේන්තුවට එහි සභාපති කරු අජිත් මාන්නම් පෙරමු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වාර්තාව ඉදිරිපත් කරමින් ඉදිරිපත් කළ යම්කිසි කාරණා ගණනාවක් මාධ්‍ය පළවීම හරහා නීතිපති දෙපාර්තමේන්තුව සිය වගකීම් ඉටු කිරීමේදී යම්කිසි අතපසුවීම් හෝ ක්‍රියාකලාපයේ නිසි පරිදි අනුගමනය නොකරපු බවක් මාධ්‍ය හරහා වාර්තා වෙනවා අපි දුටුවා. මේ සම්බන්ධව මම මුලින්ම ගරු නියෝජ්‍ය කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. මෙම වාර්තාව මෙම කාර්ක සභාවේ ගරු මන්ත්‍රීතුමාලා 12 දෙනෙකුගෙන් සමන්විත කාරක සභාවක්. මෙම වාර්තාවට අස්සන් කරලා තිබෙන්නේ සභාපතිතුමා ඇතුළු 6 දෙනෙක් පමණයි. එතකොට පාර්ලිමේන්තුවට කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද යන්න පිළිබඳව ගරු කතානායකතුමාගේ අවධානය මම මේ අවස්ථාවේ යොමු කරනවා. මෙම අනිකුත් සමාජිකයන් 6 දෙනා මේට එරෙහිවද, මේට විරුද්ධද, එකඟ නොවනවද, අත්සන්කිරීම ප්‍රතික්ෂේප කරනවද කියන කාරණයවත් මේ මෙවැනි වාර්තාවක ඇතුළත් කළ යුතුව තිබෙනවා. ඒ අනුව මෙම වාර්තාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි යම් සාධනීය නිර්දේශ රාශියක් තිබෙනවා. හැබැයි ඒ වාර්තාව ඉදිරිපත් කිරීම මගින් නීතිපති දෙපාර්තමේන්තුව අවතක්සේරු කරමින් යම් ආකාරයට කරුණු ඉදිරිපත් කිරීමක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ පාරිසරික හානිය සම්බන්ධව සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරීම පිළිබඳව ප්‍රශ්න කිරීමක් නිරන්තරයෙන් සිද්ධ කරනවා. මේ කාරක සභාවේ මේ අසං කරපු මන්ත්‍රීතුමල්ලත් එක්ක ගත්තම නීතිපතිතුමාට වැඩිය නීතිය පිළිබඳව හසල දැනීමක් ඇති කෙනෙක් මේ කාරක සභාවේ දුරස් දින අතර ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරුවේ මේ පිළිබඳව විශේෂඥ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ස්පාක් හැල්මෝ නීතිඥ ආයතනයේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අපි ඒ කාරණා සියල්ල මේ පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරා. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් මේ පිළිබඳ කතා කරා. ඒ අනුව නීතිමය කරුණු සහ ප්‍රායෝගික කරුණු සියල්ල සලකා බලලා තමයි එම නඩුව පැවරුවේ. එතකොට ඒ පවරපු නඩුව මේ වන විට සිංගප්පූරු මහාධිකරණයේ පැවැතිමින් තිබෙනවා. එවැනි අවස්ථාවක අධිකරණ බලය පිළිබඳව පාර්ලිමේන්තුව හෝ මාධ්‍ය මගින් හැල්ලුවට ලක් කිරීම මගින් ඒකේ අගතිය සමස්ත ශ්‍රී ලංකා ජනතාවටම සිද්ධ වෙනවා. ඒක නිසා මම මුලින්ම පැහැදිලි කරනවා නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍රියාදාමයේදී අනුගමනය කළ යුතු සියලු ක්‍රියාදාමයන් අනුගමනය කරලා තිබෙනවා. විදේශීය නීතිඥ විශේෂඥ සේවාමල් ලබා ගැනීමේදී සිංගප්පූරුවේ සහ මහා බ්‍රිතාන්‍යයේ අනුගමනය කළ යුතු ක්‍රමවේද අනුගමනය කරලා තිබෙනවා. ඒක නිසා මේ පිළිබඳව වැරදි මතයක් සමාජගත කිරීම කනගාටුවට කරුණා. ඒ සම්බන්ධව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට පෙර මම ඉල්ලීමක් කරා ගරු කතානායකතුමාගෙන් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ඒ සිද්ධිය සහ ඒ සඳහා වන්දියා කර ගැනීම පිළිබඳවත් එක්ස්ප්‍රෙස් පර්ල් නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රෙස් පර්ල් දෙකම සම්බන්ධව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්න කියලා. ඒ අනුව ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව කාරක සභාවක් පත් කරලා තිබෙනවා. ඒ කාරක සභාවේ අද දිනේදී සාක්ෂි දීමට මාහට දැනුම් දීලා තිබෙනවා උදේවරුවේ. ඉතින් එම සියලු කටයුතු සිදුවෙමින් පැවතීදී මම විශ්වාස කරනවා එම නඩුවට අගතිදායක වන ලෙස හෝ නීතිපති දෙපාර්තමේන්තුව අවතක්සේරුවට ලක්වන ආකාරයට මෙම කටයුතු කිරීම සාධාරණ නැහැ කියලා. විශේෂයෙන්ම මේ වාර්තාව පිළිබඳව අපිට යම් කිසි ගැටලුවක් තිබෙනවා මේ නියෝජ්‍ය කතානායකතුමනි. මේ වාර්තාවේ සඳහන් කරුණු මේ වාර්තාව නිකුත් වෙන පෙරපටන් නීතිඥ මහත්මයෙක් නුවන් පීරිස් කියලා මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉඳලා ඉවත් වෙලා ගිහිල්ලා මේ නඩුවේ කටයුතු කරන රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් විකුම් ද්‍යාබ්‍රු මැතිතුමත් නයෝමි කාවිට මැතිනියත් සම්බන්ධයෙන් යම් පෞද්ගලික කාරණා පදනම් කරගෙන වගේ කියලා අපිට හිතෙනවා. මේ පිළිබඳව වැරදි මත ප්‍රකාශයක් සමාජයට ඉදිරිපත් කරනවා. අපි ඒ ඉදිරිපත් කරපු කරුණුත් එක්ක දැකපු දෙයක් තමයි ඒ ඔහු මේ නාවික නීතිය පිළිබඳව විශේෂඥෙක් විදිහට පෙනී සිටමින් ඉදිරිපත් කරන කරුණුමද මේ වාර්තාවට ඇතුළත් කරලා තියෙන්නේ. එමනම් මේ වාර්තාව කාරක සභාවේ වාර්තාවක්ද නැත්නම් මේ වෘත්තීය ජලසේකක් මත යම් යම් පුජ්‍යලයන් විසින් ඉදිරිපත් කරන කරුණු කොහොමද මේ වාර්තාවට ඇතුළත් වුනේ කියලා පාර්ලිමේන්තු වාර්තාවක් වුණාම ඒක ස්වාධීන වාර්තාවක් වෙන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අනුව මම ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ කුමන කාරක සභාවක වුණත් මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කරනකොට ඒක ස්වාධීනව මන්ත්‍රීවරුන් විසින් අධ්‍යයනය කරලා කරුණු ඉදිරිපත් කිරීමක් කරන්නට ඕන. ඒ වගේම ඒකේ කාරක සභාවේ සියලු සමාජිකයන්ගේ මතය කුමක්ද කියලා ඒක එකඟ වෙන්න පුළුවන් විරුද්ධ වෙන්න පුළුවන් ඒකේ ගැටලුවක් නෑ. හැබැයි ස්ථාවරය කුමක්ද කියලා සඳහන් කරලා තමයි වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. දොළොස් දෙනෙක්ගේ කමිටුවක හය දෙනෙක් අත්සන් කරලා වාර්තාවක් ඉදිරිපත් කරපුවාම අපි දන්නේ නැහැ අනිත් හය දෙනා මේකට එකඟද මේකට විරුද්ධවද මේ අත්සන් කරන්න ප්‍රතික්ෂේප කරාද කියලා. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි නිර්ණායකයක් සකස් කිරීමේ වගකීම ගරු කතානායකතුමාට මේ අවස්ථාවේ පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳව යම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. මම ඉවර කරනවා ගරු විපක්ෂ නායකතුමනි, මම ඉවර කරනවා. එතකොට මේ පිළිබඳව මේ නඩු කටයුතු පිළිබඳව ගත්ත ක්‍රියාදාමය සම්පූර්ණ විස්තරයක් මාළග තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරලා. ඒක ටිකක් දීර්ඝ එකක් නිසා මම ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා මේ සභාගත කරන්න.
හොඳයි, සභාගත කරන්න. විපක්ෂ නායකතුමා,
ගරු නියෝජක කතානායකතුමනි, මොනම ආකාරයකින්වත් එක්ස්ප්‍රස් පර්ල් කේන්ද්‍රීයව ක්‍රියාත්මක වෙන අධිකරණ ක්‍රියාමාර්ගය පළුදු කරන්නට, ඒට හානියක් වන්නට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ කියන එක පළමුවෙන්ම කියන්නට කැමතියි. හැබැයි මම ඔබතුමාට කියන්න කැමතියි, එක්ස්ප්‍රස් පර්ල් ඒ වසනයට පෙර නිව් ඩයමන්ඩ් ඒ පාරිසරික වසනයක් ක්‍රියාත්මක වුණා. ගරු අමතතුමා දන්නවද නැද්ද දන්නේ නැහැ, නිව් ඩයමන්ඩ් ඒ වෙසල් එක ඒ නැව ඒ ඔයිල් ස්පිල් එකෙන් ඒ ඇති වුණු පරිසර දූෂණය පිළිබඳව කිසිම පාඩමක් ඉගෙන ගත්තේ නැහැ රජය. කිසිම පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. ඒ වගේම නිව් ඩයමන්ඩ් එකෙන් පාඩමක් ඉගෙන නොගත්තා විතරක් නෙවෙයි, එක්ස්ප්‍රස් පර්ල් විනාශය සිදුවෙනකොට ගරු නියෝජක කාර්යාලයතුමනි ඔබතුමා දැනගන්නට ඕන වැරදි ආකාරයට මේ වසනය සිද්ධ වුණේ මීගමුවේ සිට පානදුර වෙරළ දක්වා පමණයි කියලා වැරදි ආකාරයට මේ අදාළ ආයතන ඒ නිගමනවලට ප්‍රවේශ කරලා තිබුණා. ඔබතුමා දන්නවා ඒක හොඳට. අපේ එල්ලවල මැතිතුමත් ඉන්නවා මේ පිටිපස්සේ, ඔබතුමා පිටිපස්සේ වාඩි වෙලා මේක තමයි සත්‍ය කතාව. ඊට පස්සේ අපි මේ විවිධ කාරක සභාවලින් ප්‍රශ්න කරනකොට ඒ අය පිළිගත්තා නෑ මීගමුවටත් ඉහළ පුත්තලන් දිස්ත්‍රික්කයටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් ඒ වගේම පානදුරින් පහළ කළුතර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලටත් ගාල්ල මාතර හම්බන්තොට නැගෙනහිර වෙරළ දක්වාම මේ පරිසර දූෂණේ ඵල විපාකවලට මූණ දෙන්න සිද්ධ වුණා. සමුද්‍රීය සම්පතට සහ ඒ සමුද්‍රීය ජෛව විවිධත්වයට. ඉතින් අත්ත වශයෙන්ම මම කියන්නට කැමති මේ කටයුතු කිරීමේදී රාජ්‍ය ආයතන නිවැරදිව නිර්ව්‍යාජව කටයුතු කරනවද නැද්ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒව ගැන ප්‍රශ්න කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා. හැබැයි මම පිළිගන්නවා ඒ නීතිමය ක්‍රියාදාමයට අගතියක් නොවන ආකාරයට ඒ වැඩ කටයුතු සිදුවිය යුතුයි කියන කාරණාව. ඒ නිසා මම පැහැදිලිවම කියන්නට ඕන දරු ඇමතිතුමා ගේ කරුණු කාරණා කුමක් වුවත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මහජන නියෝජිතින්ට අයිතියක් තියෙනවා ඒ කරගෙන ආපු ක්‍රියාදාමයේ වැරදි නිවැරදි කරන්න. අදටත් කියන්නේ මීගමුවේ සිට පානදුර දක්වා පමණයි මේ විනාශය සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. ඉතින් ඒ විනාශයට තමයි මේ මුදල ගණනය කරලා තිබෙන්නේ. ඒක වැරදි ගරු ඇමතිතුමා. කොතනද මේ වැරදුනේ? ඒව හොයා බලන්නට අපට අයිතියක් තිබෙනවා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන නිව් ඩයමන්ඩ් ඒ විසනෙන්වත් එක්ස්ප්‍රස් පර්ල් විසනෙන්වත් තවමත් රට රජය ආණ්ඩුව මැති ඇමතිවරු පාඩම් ඉගෙන ගන්න නැති කියන කනගාටුදායක කාරණාව මේ සභාවේ කියන්නට කැමතියි.
කොමිසති අධිකරණ ඇමතිතුමා,
කෙටියෙන් මම උත්තරයක් දෙන්න ඕන. මේ ව්‍යසන සම්බන්ධව ස්වාභාවික සහ වෙනත් ව්‍යසන සම්බන්ධව සුනාමියෙන් පස්සේ 2005 අවුරුද්දේ එවකට ජනාධිපතිනි ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට මම විසින් කරපු ඉල්ලීමක් මත උපරිමාධිකරණවල විනිසුරුවරුන් දෙපොලකගෙන් සමන්විත කමිටුවක් පත් කරා. මේ මෙවැනි ආපදා වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ ලබා දීලා තියෙන්නේ ඊයේ පෙරේදා නෙවෙයි, 2005 වර්ෂයේ. දොර 2005 වර්ෂයේ ඉඳලා අද දක්වා පැවති කිසිම ආණ්ඩුවක් ඒව ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිර්දේශ ගණන් ගත්තේ නැහැ. ඉතින් මේ අවුරුදු දැන් 18කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ වගේ ජාතික වශයෙන් ක්‍රියාත්මක කරපු හදිසි ආපදා සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඒ නිර්දේශ මට මතක විදිහට හිටපු ශ්‍රේෂ්ඨ සාධිකරණ විසුරු ගරු හෙක්ටයාප මැතිතුමාගේ සභාපතිත්වයෙන් තිබුණේ. මම ඔබතුමාට යෝජනා කරනවා අපි ඒ වාර්තාව නැවතත් අරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගමු කියලා. අනිත් කාරණේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතෙන්දි මේ ප්‍රශ්න කරලා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය. නීතිපතිතුමාට මෙතන තියෙන්නේ සීමිත ක්‍රියාකාරීත්වය. මේ වන්දි තක්සේරු කරන්න නීතිපතිතුමාට බෑ. ඒ සඳහා පරිසර සංරක්ෂණ අධිකාරියක් තියෙනවා. ඒ පරිසර සංරක්ෂණ අධිකාරිය විශේෂඥයෝ 40කගේ කමිටුවක් අපත් කරලා තියෙනවා. එතකොට ඒ කමිටුව විසින් ලබා දෙන වාර්තාව මත නීතිමය පියවර ගැනීම හැර අපිට කියන්න බෑ නීතිපතිවරයාට ගිහිල්ලා මේ තක්සේරු කරන්න කියලා. එතකොට මේ මූඳු තීරය කුමක්ද, ඒ වෙන් වෙච්ච හානිය කොපමණද කියන එක ඒ තක්සේරු වාර්තා සම්පාදනය කරන විශේෂඥවරුන්ගේ වගකීමක්. ඒක අනුව කටයුතු කරන්න විතරයි නීතිපතිවරයාට හැකියාව තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව මම පිළිගන්නවා ගරු විපක්ෂ නායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ සියල්ල පිළිබඳව සොයා බැලීමේ අයිතියක් සහ වගකීමකුත් තියෙනවා. හැබැයි මේ කාරණේදී මම කියන්න ඕන, මේ කාරක සභාවේ සභාපතිතුමා නීතිපති දෙපාර්තමේන්තුව ගෙනල්ලා ඉතාමත් අගතිදායක ලෙස නඩුව අසාර්ථක වීමට පවා බලපාන ආකාරයට විරුද්ධ පාර්ශ්වයේ නීතිඥවරු මේ කමිටුව ඇතුළට ගෙනල්ලා තියාගෙන හරස් ප්‍රශ්න අසමින් ඔවුන්ගේ සාහසිකතාව තියාගත යුතු කරුණු පිළිබඳව තොරතුරු ඉල්ලුවා. ඒ බලපෑම අදටත් තියෙනවා ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමාගේ පක්ෂ කෙනෙක් නිසා මම කියන්නේ. ඒ බලපෑම අදටත් නීතිපති දෙපාර්තමේන්තුවට තියෙනවා. දැනටත් නීතිපති දෙපාර්තමේන්තුව ඊළඟට කරන්නේ මොනවද, කවද්ද මේවට පියවර ගන්න කියන ඒවා දැනටත් දුරකථනයෙන් එතුමා විමසනවා. ඉතින් මේක නීතිපති දෙපාර්තමේන්තුවට ලොකු විසරදයක්. හැබැයි මේක ජාතික වගකීමක් විදිහට ඒගොල්ලන් යුතුකම ඉටු කරන්න ඕන නිසා කටයුතු කරගෙන යනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. වරප්‍රසාද පිළිපෙන් පස් විපක්ෂ නායකතුමා අද මේ මහජන නියෝජිතව 3 දෙනෙක් වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙන්නේ වැඩිපුර. ආ විපක්ෂ නායකතුමා.
දැන් ගරු අමාත්‍යතුමා සඳහන් කරා සුනාමි ගැන. සුනාමියෙන් පස්සේ early warning system එකක් ගෙනාවා. අදටත් ඒක හයි කරලා නැහැ. ඔබතුමා ඒක දන්නවද? අදටත් ඒක හයි කරලා නැහැ. සුනාමියක් එනවයි කියලා අවදානමක් ඒව කරන්න ආධාරයක් ලැබුණේ. අදටත් ඒක ෆික්ස් කළා නැහැ. ඔන්න ඔකයි රටේ தත්ත්වය. එච්චර මට කියන්න දෙන්න.
වරප්‍රසාද කිරියල මැතුමා.
ඔබතුමාගේ අවසරය ඇතුව මම ගරු ඇමතුමාගෙන් අහන්න කැමැති, ඔබතුමා වර්තමාන தත්ත්වය පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න. මොකද එහෙම පැහැදිලි කරුවොත් මේ සැකසංගා ඔක්කොම දුර වෙනවා. සැකසංගා ඔක්කොම දුර වෙනවා. වර්තමාන தත්ත්වය මම දැක්කා රූපවාහිනී සාකච්ඡාවක මුල් අධිකරණයෙන් තවත් අධිකරණයකට මේ නඩුව මාරු කළා කියලා.
හොඳයි.
ඉතින් අපි කැමති දැනගන්න වර්තමාන தත්ත්වය කෙටියෙන් හරි.
හොඳයි. ගරු අධිකරණය මතවා කෙටියේ ඉතාමත් කෙටියෙන්
පැහැදිලි කරන්න බතානකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම නඩුව සිංගප්පූරු අධිකරණයේ පැවරුවට පස්සේ ඒ රක්ෂණ ආයතනය ඉල්ලීමක් කරා නඩුවට අගතියක් සිදු නොවන ආකාරයට අපිත් එක්ක සාකච්ඡා කරන්න කැමතියි කියලා. එතකොට මේ සාකච්ඡාවට අපි නම් කරා ගරු නීතිපතිතුමා ඇතුළු මීපා ආයතනය ඇතුළු ඒ පිළිබඳව වගකීම දරන නිලධාරිවරුන් 9 දෙනෙක් පත් කරා. ඒ 9 දෙනා ගිය මාසේදී සිංගප්පූරුවට ගිහිල්ලා සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවට දෙකෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් මිලියන 8,50,000 දළ වශයෙන් මුදලකුත් තවත් මුදලක් රුපියල් වලිනුත් ගෙවන්නට ඒගොල්ලන් කැමැත්ත ප්‍රකාශ කරා. ඒ අනුව අදාළ ආයතන වලින් කැමැත්ත ඉල්ලලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව එය ඉදිරිපත් කරන්න. ඊට අමතර ලෙස මෙය වාණිජ මහාධිකරණයට මාරු කිරීම සුදුසුයි කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඊයේ දිනේදී ඒ පිළිබඳව නියෝගයක් ලබා දීම අපි බලාපොරොත්තු වුණා. එතකොට ඒක වෙනස ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාත්‍යන්තර වශයෙන් බෙලත් ලෝකයේ පිළිගත් රටවල් වල විනිසුරුවරුනුත් ඇතුල් වන ආකාරයටයි ඒ අධිකරණයේ විනිසුරුවරුන්ගේ සංවිතිය තියෙන්නේ. ඒ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා ඒ වාණිජ මහාධිකරණයට මාරු කරයි කියලා. එහෙම කරොත් අපිට ඒකමගින් අගතියක් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒකෙන් යම්කිසි හොඳ දෙයක් වෙයි කියලායි විශ්වාසය.
පමිසති පරප්‍රසාද පිටම ප්‍රශ්න ගරු නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තමැතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලිසබ්රි රහිම් මහතා මැතිතුමා විසින් 2023 මැයි 23 වෙනි දින කිලෝග්‍රෑම් 3කට වැඩි රත්රන් එනම් රුපියල් කෝටි 7කට වඩා අධික වටිනාකමින් යුත රත්රන් සහ නවීන ජංගම දුරකථන රසක් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ රාජතාන්ත්‍රික විදේශගමන් බලපත්‍රය අවභාවිතා කරමින් නීති විරෝධීව කටුනායක ජාත්‍යන්තර ගුවන් තුටුපළ ප්‍රභු පරයන්තයෙන් රට තුළට ගෙනීමට කටයුතු කර ඇති අතර එම නීති විරෝධී ක්‍රියාව සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමටද රැගෙන එන ලද සිළු භාණ්ඩ රාජසන්තක කිරීමටද පියවරගෙන ඇත. මෙම තත්ත්වය රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත එවන් ලද 2023/6/14 දිනැති ලිපිය මගින් සනාථ කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලිෂාබ්රි රහිම් මහතා විසින් 2018 මාර්තු 7 වෙනි දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කර ඇති අතර මහජන නියුක්තික වශයෙන් මහජනතාවගේ විශ්වාසය කඩකර ඇත. මෙලෙස කටයුතු කිරීම මගින් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ සහ එය නියෝජනය කරනු ලබන සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බැවින් මෙම කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවට යොමු කර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කොට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන මෙන් කාරණිකව ඉල්ලා සිටි.
ප්‍රධාන වැඩකටු ආරම්භයේ යෝජනා කරු සභානායකට
නායකතුමාගේ අවසරය පරිදි එතුමා අවසරය ලබා දුන්නා කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ගරු අධ්‍යාපන ඇමතිතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ නිරත වෙන අයට ඉතාමත්ම අඩු වැටුපක් නියම වෙලා තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අධ්‍යාපනඥ සේවයට එකතු වෙන්නට කවුරුත් කැමති නැහැ, මැලිකමත් දක්වනවා. ඒ මොකද අතිවිශාල වැටුප් විසමතාවයක් තිබෙන නිසා. සුබෝධනී වාර්තාවට අනුව අත්ත වශයෙන්ම ශේෂ්ත්‍රීය අධ්‍යාපන පරිපාලන සේවෙත් අධ්‍යාපනඥ සේවෙත් ඒකත් බැහැර කරලා තමයි මේ කටයුත්ත සිදු වෙලා තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද අධ්‍යාපනඥයින් ඉල්ලීමක් කරනවා ආපහු ගුරු සේවයට යන්නට අවස්ථාව ලබා දෙන්න කියලා. එහෙම වුණොත් ජාතික විද්‍යාපීඨ 19ක්, ගුරු විද්‍යාල 8ක්, ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 113ක් ගැසියන. ඒ වගේම මේ අධ්‍යාපනඥ සේවයේ 2089ක් අනුමත වූ කාඩර් එකක් තිබුණත් අදට ඉන්නේ 650ක් පමණයි. ඒ නිසා මේ අධ්‍යාපනඥ සේවයේ නිරතව සිටින සියලු දෙනාගෙන් ඉල්ලීමක් තිබෙනවා විශේෂයෙන්ම වැටුප් වර්ධක 12ක් ලබා දීලා මේ ඇති වී තිබෙන වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන්නේ කියලා අපිට ආරංචියක් තියෙනවා. ඔබතුමා ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවත් සකස් කරලා තිබෙනවායි කියලා. එසේ සකස් කරලා තිබෙනවා නම් ඒක ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම දුර ප්‍රදේශවල ඉඳලා ඒ සේවයට යන කට්ටියට 70% මුළු වැටුපට අමතරව තවත් මුදලක් යනවා ඒ ප්‍රවාහණයට. ඒ නිසා විශේෂයෙන්ම සතියන්තයේ රාජකාරී කරන මේ කතිකාචාර්යවරුන්ට මොකක්ද ලබා දෙන විසඳුම කියලා මම අහන්න කැමතියි. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිරත වෙන අයට 3 වන ශ්‍රේණියේ සිට 2 වන ශ්‍රේණියට උසස් වීම ලැබෙන වසර 10ක සේවා කාලකින් පස්සේ ඊට පස්සේ තවත් වසර 7ක කාලකින් පසුව පළවෙනි ශ්‍රේණියට උසස් වීම ලැබෙනවා. නමුත් අනිකුත් බොහෝ රාජ්‍ය සේවාවල මේ උසස් වීම ලැබෙන්නේ වසර 6ක කාල පරිච්ඡේදයකට පසුව පමණයි. මම දැනගන්න කැමතියි. ඒ නිසා අනිකුත් සේවාවන් වලට අනුකූලව ගුරු අධ්‍යාපනඥ සේවයේ මේ විෂමතාවය නිවැරදි කරන්නට කටයුතු කරන්නේ කවදද? ඒ වගේම ඔබතුමා දන්නවා ගුරු උපදේශක සේවෙත් මේ වගේම විෂමතා ප්‍රශ්නයක් තිබෙනවා. ගුරු උපදේශකවරුන් තිල්ලීමක් කරනවා ආපහු ගුරු සේවයට යන්න අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඒ අයගෙත් ඒ විෂමතා ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්නේ කවදද? විශ්‍රාමික ගුරුවරුන්ගේ හිඟවැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමන්ලා ගන්න පියවර? ඒ වගේම ඔබතුමා දන්නවා ගුරු උපදේශක සේවයේ වැඩභාර නොගත් අයට සේවය අතහැර ගියාසේ සලකන්නේ කියලා චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. ඒ වහාම නතර කරන්නට කටයුතු කරන්නට ඔබතුමා කටයුතු කරනවද කියන එක මම අහන්න කැමතියි. ඒ වගේම තවත් කරුණු දෙකක් තියෙනවා ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. පළවෙනි කාරණාව තමයි ගරු සුසිල් ප්‍රේමචන්ද මැතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, නිර්වින්දන ඖෂධවල බරපතල හිඟයක් ඇති වෙලා තිබෙනවා. ඒ හිඟය තුළ මේ වන විට ශල්‍ය කර්ම නතර වෙලා තිබෙනවා. නුවරඑළිය රෝහල එක උදාහරණයක්. ඒ වගේම රටේ රෝහල් පද්ධතියෙම ශල්‍ය කර්ම ක්‍රියාත්මක කිරීම නතර වෙලා තිබෙනවා නිර්වින්දන ඖෂධ හිඟය නිසා. ඉතින් මේවා පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කරාම එතුමා කාලේ ඉල්ලනවා මේවට පිළිතුරු සපයන්න. ඇත්තටම මේ රටේ ජනතාවට කාලයක් නැහැ ශල්‍ය කර්ම කරන්න ඉන්න. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය ඉතාමත්ම දැවැන්ත අවදානමකට ලක් වී තිබෙන ශල්‍ය කර්ම කරන්නට නියමිත ඒ රෝගී ජනතාවට තව කාලයක් නැහැ. ඒ නිසා නිර්වින්දන ඖෂධ හිඟතාවය තුළ මේ ශල්‍ය කර්ම නතර වීම ගැන මොකද්ද ඔබතුමන්ලා ලබා දෙන විසඳුම? ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමනි, අවසාන කාරණාව, ගරු අග්‍රාමාත්‍යතුමනි, දිමුලාගල ආරණ්‍ය සේනාසනේ විදුලිය කපලා විදුලිය විසන්ධි කරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දිමුලාගල ආරණ්‍ය සේනාසනේ පමණක් නෙමෙයි, තවත් ආගමික සිද්ධස්ථාන රැසක, වෙනත් ආගමික සිද්ධස්ථාන රැසක මේ විදුලි විසන්ධි කිරීම සිදු වෙලා තිබෙනවා. මේ පිළිබඳව යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න. මේක සුදුසු දෙයක් නෙමෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට උත්තරීතර තැනක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අනිකුත් ආගම් වලටත් ඒ ලබා දිය යුතු ස්ථාවරය ලබා දීලා තිබෙනවා. මේ ආගමික සිද්ධස්ථානවල විදුලි කප්පාදු කිරීමේ ක්‍රියාවලිය එසේ කරන්නේ නැතුව යම් කිසි වැඩපිළිවෙලක් යොදවලා වහාම මේ විදුලි කප්පාදු කරන වැඩපිළිවෙල අත්හිටවලා විශේෂයෙන්ම ක්‍රමවේදයක් හරහා මේ ප්‍රශ්නෙට විසඳුම් සපයන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු සභානායකතුමනි,
ගරු විපක්ෂ නායකතුමා විසින් ප්‍රශ්න කීපයක් යොමු කළා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ. ගුරු අධ්‍යාපනඥ සේවය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන සේවාවන් වලින් එකක්. අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය, මේ ක්ෂේත්‍ර පහක් තියෙනවා. මෙයින් ගුරු අධ්‍යාපනඥ සේවය සඳහන් කරන්නේ විශේෂයෙන්ම අපේ රටේ විද්‍යාපීඨ 1986 පනතෙන් තමයි විද්‍යාපීඨ 19ක් පීඨවි, මුලින්ම 8ක් පීඨවල, දැන් 19ක් තියෙනවා. මේ විද්‍යාපීඨ වලින් තමයි ප්‍රී සර්විස් ටීචර්ස්, ඒ කියන්නේ බඳවා ගැනීමට පෙර ආතුව කරලා ලබන්නා වූ පුහුණුව ලබා දෙන්නේ කොලෙජස් ඔෆ් එඩියුකේෂන් නැත්නම් NCOE 19ක් මගින් විවිධ විෂයන් සම්බන්ධයෙන් 1 සිට 11 දක්වා උගන්වන ගුරු මහත්ම මහත්මීන් සඳහා. මේ සඳහා බඳවා ගන්න ඊට පෙර ආතුවම තිබෙන්න පවත්වන ලද අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය පදනම් දෙකක් මත, එකක් මෙරිට් කුසලතා පදනමින්, අනිත් එක දිස්ත්‍රික් පදනමින්. මේ විදිහට දැන් අපි බඳවා ගන්නවා දල වශයෙන් 7500ක් වාර්ෂිකව, කලින් බඳවාගත්තේ 4000යි. නමුත් COVID-19 පස්සේ මේ කණ්ඩායම් දෙකක් එකවර බඳවාගෙන තියෙනවා. දැන් මෙහි මේ අය පුහුණු කරන්නේ ගුරු අධ්‍යාපනඥ සේවයේ අය. ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවා ගන්නා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගුරු සේවයේ සිටින අයගෙන් නිශ්චිත කාලයක් ගුරු සේවයේ හිටියන් පස්සේ එයට සුදුසුකම් ලැබනවා මේ සඳහා ඉල්ලුම් කිරීමට. එතකොට ඒක සංවෘත විභාගයකින් තෝරා ගන්න. තව පිරිසක් බඳවා ගන්නවා තව ප්‍රතිශතයක් විවෘත තරඟ විභාගයකින් ඍජුවව. එතකොට මේ කණ්ඩායම් දෙකෙන් බඳවා ගන්න සංඛ්‍යාවෙන් දල වශයෙන් 2000ක් 2100ක් විතර වෙනවා ගුරු අධ්‍යාපනඥ සේවයේ මුළු සංඛ්‍යාව. මේ පීඨ 19 ගුරුවරුන් පුහුණු කරන. දැන් මම මේ අමාත්‍යංශයේ බාර ගන්නකොට මේක හිටිය 866යි. දැන්ට අවුරුද්දකට කලින්. එතකොට අපි දන්නවා ඊට පෙර ආතුව වසර කීපෙදීම මේ බඳවා ගැනීම නිසියාකාර සිදුුනේ නැහැ. ඒකට හේතු වෙන්න පුළුවන් COVID-19 පැවතීම, මේවා වසා තැබීම. මේ විද්‍යාපීඨ 19ම භාවිතා කළා COVID-19 රෝගීන් පුනරුත්ථාපනය කිරීමට. මේ ප්‍රතිඵලයක් ඇට මෙහි තියෙන බොහෝ දේවල් කැඩී විඳී ගිහිල්ලා පාවිච්චි කරපු උපකරණ, ගෘහ උපකරණ හානි වෙලා තිබුණා. දැන් මේ අමාත්‍යංශය මම බාරගත්තාන් පස්සේ මීට අවුරුද්දකට කලින් මේ පිළිබඳව අවධානය යොමු කළා. නිරන්තර සාකච්ඡාවක් යෙදුණා. මේ ගුරු අධ්‍යාපනඥ සේවයේ වෘත්ති සම්පති ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒ දෙකත් එක්ක මගේ පළවෙනි ඉලක්කය වුණේ මේ 866 නැවත 2000 දක්වා ගෙන ඒම. එතකොට විභාග පවත්වලා තිනෝ සංගුණ විභාගය. ඒ සඳහා අනුමැතිය ලැබුණා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් චුත්තිච අනු කමිටුව මගින් 705ක් බඳවා ගන්න. ඒ 705 බඳවා ගැනීමේ සමුග පරීක්ෂණ පළවෙනි වටේ අපි අවසන් කළා දැන්ට සති දෙකකට කලින්. ඊළඟට ඉන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ. දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කළා ඒ 705 අපි බඳවා ගන්න. එතකොට 1500ක් විතර මේ සේවයේ නැවත තිනවා. ඒ ටික ප්‍රමාණවත් වෙනවා මේ colleges of education 19 ගුරු අභ්‍යාස විද්‍යාල 8 ගුරු මධ්‍යස්ථාන 108 කියන මේවයේ මේ කටයුතු කරගෙන යන්නේ. දැන් ගුරු අධ්‍යාපනඥ සේවයේ වැටුපට මොකද්ද විෂමතාවයක් ඇති වෙලා තියෙන්නේ? ඒකට හේතුව තමයි 1994 ගුරු සේවාව පිහිටවනකොට ගුරු සේවය තමයි සලකා බැලුවේ වැටුප් වැඩි කරන්නේ. මේක මේ අවුරුදු සැහැණ කාලෙක ඉඳලා ඉන්න ප්‍රශ්නයක්. නමුත් අවසාන වශයෙන් ඇවිල්ලා සුබෝධිනී වාර්තාව මගින් ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ තමයි වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දුන්නේ. ඒ නිර්දේශවලින් විදුහල්පති හා ගුරු සේවයේ විෂමතාවය ඉවත් කිරීමේ 3:1 ප්‍රමාණයක් 2022 අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ලබා දුන්නේ. ඒ ලබා දෙන අවස්ථාව වෙනකොට වෙන්නේ ගුරු සේවයේ ඉඳලා මේ ගුරු අධ්‍යාපනඥ සේවයට සංගුත් විභාගයෙන් එන පිරිස එනකොට තව මාසයක් හමාරකදී ඒගොල්ලන්ගේ වැටුප නිරන්තරයෙන්ම වැඩි ගුරු අධ්‍යාපනඥ සේවයේ ඉන්නවට වඩා. මොකද වැටුප විෂමතාවය ඉවත් කිරීමේදී සේවා සියල්ලම එකවර සලකා බැලුවේ නැහැ. ඒ කමිටුමගේ. ඒ නිසා ගුරුවරයා ගුරුවරේ වැටුප් තලයකට ඇවිල්ලා ගුරු අධ්‍යාපනඥ සේවයට එනකොට ඔහු හෝ ඇයගේ වැටුප වැඩි ගුරු අධ්‍යාපනඥ සේවයේ ඇතුළ වෙන අවස්ථාවේදීම ගුරු අධ්‍යාපනඥ සේවයේ දැනට ඉන්නට වඩා. මේක තමයි ප්‍රශ්නේ. දැන් මේ සඳහා යෝජනා කීපයක් මේ අධ්‍යාපනඥ සේවය උත්සව දෙකත් එක්ක අපි සාකච්ඡා කළා. ආවා AI ලිමක් කළා 30,000ක දීමනාවක් අතුරු දීමනාවක් දෙන්න කියලා වැටුප් කොමිසම් මගින් වැටුප් ගලපා ගන්නා තෙක්. හැබැයි ඒකට අනුමැතිය ලැබුණේ නැහැ. මොකද දීමනාවක් ගෙවීම తాවකාලික විසඳුමක්. ඒකෙන් මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියන පදනම මත දැන්ට මාසයකට කලින්. මේ ගුරු අධ්‍යාපනඥ සේවය උත්සව හොඳටම මේක දන්නවා. මාත් එක්ක දුරකථනනුත් කතා කරන්න ඔය අය. ඊළඟට මම කිව්වා එහෙමනම් ඊළඟ යෝජනාව. ඒක තමයි වැටුප් තල 12ක් ඉහළට ගෙනියන්නේ. ගරු විපක්ෂ නායකතුමා කිව්වාගේ වැටුප් තල 12 ඉහළට ගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාව සකස් කළා. කැබිනට් මණ්ඩලයේ කැබිනට් කාර්යාලයට යවලා තිනෝ. බොහෝ වෙලාවට ලබන අඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන එස්ටැබ්ලිෂ්මන්ට් කමිටියකට මේක ගන්නවා. ඒක නිකන් ගන්න බෑ. ඒ සඳහා භාණ්ඩාගාරයේ නිර්දේශ ඕන වෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් ස්වභාවයේ නිර්දේශ ඕන වෙනවා. මේ දෙකම දැන් ලබා ගන්න තමයි සතියක කාලයක් ගිහිලා තින්නේ. ලබන අගරවදෝ බ්‍රාස්පන් දෙක අරගෙන ඒ ගන්න තීන්දුව ප්‍රතිපත්තිමේ තීන්දුව අපි ඊළඟ සෞඳා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එතකොට අපිට මේක ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න පුළුවන් බවට මගේ විශ්වාසයක් තියෙනවා. තව කාරණයක් තියෙනවා ඒ අය ඉදිරිපත් කරන. ඒක තමයි මේ colleges of education 19 එදා ප්‍රමාණවත් වුණා ඩිප්ලෝමාදාරින් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ 19 විශ්වවිද්‍යාල තත්ත්වයට ගෙනීම සඳහා අනිත් යෝජනාව දැන් අවුරුදු 2-3ක් තිස්සේ තිබ්බා. ඒකෙත් සංකල්ප පත්‍රිකාව මම ඉදිරිපත් කළා තියෙනවා අමාත්‍ය මණ්ඩලයට. අමාත්‍ය මණ්ඩලෙන් ඒක අනුමත වුණාම නීති ගැටුම්පත් සම්පාදකට ගිහිල්ලා පනතක් සකස් වෙනවා. අර නර්සින් යුනිවර්සිටි වගේ අධ්‍යාපන අමාත්‍යංශයේ යටතේ තිබෙන්නා වූ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරන්න colleges of education 19 ගොත් කළා. එතකොට අපි ඉදිරි එතකොට අපි බිහි වෙන්නේ ඩිප්ලෝමා ධාරින් නෙවෙයි B.Ed උපාධි ධාරින්. දැන් මං ගිය සතියේ චීනේ ගිහිල්ලා එනකොට මට යන්න අවස්ථාව ලැබුණා ස්මාර්ට් ස්කූල් එකකට. මුළු පාසලම ස්මාර්ට්. ස්මාර්ට් ක්ලාස් රූම් එකේ ප්‍රසන්ටේෂන් එක කරපු ඒ තරුණිය චීන තරුණිය මං ඇහුවා ඉවරනහම අවුරුදු 24යි. අවුරුදු 5ක් උපාධිය. අවුරුද්ද මාස ඩිග්‍රී. මාස්ටර් ඩිග්‍රී එකක් ඕනේ ටීචින් ප්‍රොෆෙෂන් එකට එන්නේ හේ මෙන්න මේකයි ස්ටෑන්ඩඩ් එක. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ දැනුම දෙගුණ වෙන වේගය වැඩි වෙලා තියෙනවා. තාක්ෂණය යොදා ගැනීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා දරුවන්ට උගන්වන ගුරුවරුන් අපි මේ මට්ටමට ගේන්න ඕනේ. අපි 21 සියවසේ 3 දශකයෙන් ඉදිරියට යනවා මිසක් 19 සියවසට යන්න බෑ. 19 සියවසට යන්න බෑ. ඉතින් ඒක නිසා මම එතුමාගේ පළවෙනි ප්‍රශ්නේ හැට ගුරු අධ්‍යාපනඥ සේවයේ ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරනවා. ඊට අමතරව සංකල්ප පත්‍රිකාවත් ඉදිරිපත් කළා තිනවා මේ 19 එකතු කළා විශ්වවිද්‍යාලය බවට පත් කරන්න. හැබැයි ඒක උඩ එකක් මතක තියාගන්න. විශ්වවිද්‍යාලයේ UGC කේ පිළිගත් ප්‍රමිතින් අනුව සහකාර කතිකාචාර්යවරු හැටියට බඳවගන්නේ පළවෙනි සුසුකම තමයි අදාළ විෂයට අදාළ උපාධියේ සෙකන්ඩ් ක්ලාස් අපර එකක් තියෙනවා. දෙවන පන්තියේ ඉහළ මට්ටමේ සාමාර්ථයක් තියෙන ඕනේ සහකාර කතිකාචාර්යවරයෙක් වෙන්න. ඉතින් අපිට අන්තර්කාලීන විදුදානයක් යොදාගන්න වේවි, පරිවර්තනයක් වෙන නිසා. ඒ සියල්ලම මම සැලසුම් කරලා තිනවා UGC එකත් එක්ක සාකච්ඡා කළා, වෘත්ති සම්බන්ධිත් එක්ක සාකච්ඡා කළා. ඒ නිසා ගුරු අධ්‍යාපනඥ සේවයේ ඒ කාරණයට අපි විසඳුම් දෙනවා. එපමණක් නෙවෙයි මේ 19ම කැඩිබිඳි ගිය තැන් මේ සියල්ල පිළිබඳ ඇස්තමේන්තු මම සති දෙකකින් ගත්තා. රුපියල් මිලියන 936ක් ඕනේ මේ කොවිඩ් 19 වෙලාවේ පුනරුත්ථාපනය කරපු නිසා කැඩිබිඳි ගිය මේ 19 නැවත ප්‍රතිසංස්කරණය කරා. ඒ සඳහා ලෝක බැංකුවේ ජෙම් ප්‍රොජෙක්ට් එකේ දැනට මිලියන 200ක් අරගෙන ඇඩ්වාන්ස් ගෙවන්න අපි කටයුතු කරලා තිනවා, වැඩ කටයුතු ආරම්භ කරන්න. ලබන අවුරුදු ජූනි 30ට කලින් ප්‍රතිසංස්කරණ තවසන් කරන්න අපි කටයුතු කරලා තිනවා. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි, මේක අරගෙන අවුරුද්දක් ඇතුළත මම මෙන්න මෙතනට ගෙනත් තිනවා. මම සූතිවන්ත වෙන ප්‍රශ්නය අහුවට මේ ප්‍රශ්න විසඳමින් ඉන්නවා මිසක් මේවා කල් දාන්නේ නැහැ අපි. ඒක පළවෙනි කාරණේට උත්තරේ. දෙවෙනි එක ගුරු උපදේශක සේවාව. ගුරු උපදේශක සේවාව ආරම්භ වෙච්ච අවදී මම තමයි බස්සාහිර මහමැති හැටියට පළවෙනි වතාවට බස්සාහිර පළාතේ ගුරු උපදේශකවරුන්ට දීමනාවක් කිව්වා. ඊට පස්සේ මම දන්නේ අවුරුදු ගානක් මොකද්ද වුනේ කියලා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාවක් තිබ්බ. දැන් ඒක අනුමත වෙලා
තිනවා. කෙටියෙන් අවසන් කරන්න.
දැන් කෙටියෙන් බෑ. ඉතින් මට ප්‍රශ්නයක්
අහන්න. නෑ, අද මේ ශෝක යෝජනා තියෙන දවසක් නේ ගරු එමුතුමා. ඔව්. නෑ, ඔය පැහැදිලි කිරීම ඊළඟ සතියටත් පුළුවන්.
එමුතුමා පොඩ්ඩක් එතන තින් මම මේක ඉවර කරන්නම්.
බෑ බෑ, ඔයා ඉවර
කරන්න. ගරු නියෝජ්‍ය කතා නැගතුනේ ගුරු උපදේශකවරුන්ගේ කේ විෂමතාවයක් තියෙනවා. මොකද ගුරු උපදේශකවරුන්ව ඉහළ මට්ටමක තියන්න ඕනේ ගුරු සේවයට වඩා. නමුත් ඒකත් අර සුබෝධිනි වාර්තාවෙන් නිසියාකාරයෙන් සමාලෝචනයක් නොවුණු නිසා විෂමතාවයක් තිනවා. ඒකේ සාකච්ඡාවට ගණනාවක් මන් තිබ්බා. ලබන 30 වෙනිදා අවසාන සාකච්ඡාව තියලා තිනවා. මේ ආංශක අධීක්ෂණ කාර්ය සභාවටත් කැඳවන්න කටයුතු කරලා තිනවා. පිරිසක් ඉන්නවා උත්ති සමිතිය නියෝජනය කරමින්, තව පිරිසක් ඉන්නවා ඊට පිටින් කොටස. දැන් අර ඔබතුමා කිව්ව සේවය හැරයාමේ ලිපි ටික නවත්තන්නයි කියලා මම අවශ්‍ය උපදෙස් ටික දුන්නා. ලබන 4 වෙනිදා සූම් තාක්ෂණයෙන් ඊ ඔබතුමාම යෝජනා කරපු හැටියට ප්‍රධාන ලේකම්වරුයි අධ්‍යාපන ලේකම්වරුයි පළාත් අධ්‍යක්ෂවරුයි මම සූම් තාක්ෂණෙ මුණ ගැහෙනවා 9. එතකොට අනද්දින සේවක ප්‍රශ්නත් මම ඉතින්ට ගන්නවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ටික අපි ලබා දෙනවා. ඊළඟ එක හිඟවැටුප් සඳහා ගෙවීමට ප්‍රතිපාදන ලැබෙන හැටියට ගෙවනවා. ඒකේ ටැක්ස් අය කිරීමක් තියෙනවා, ඒකෙන් ඉවත් කරන්නයි කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. මෙන්න මේ ටික තමයි ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්න තුනට පිළිතුරු.
හොඳයි, බොහොම ස්තුතියි. කිරියල මහත්තයා,
අලි සම්ප්‍රදායිකතුමාගේ ප්‍රසාද ප්‍රශ්නේ. දැන් මේ පාර්ලිමේන්තුව බලන මේ වැත්තතියේ තත්ත්වයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු වරප්‍රසාද කමිටියට ගෙන්නනවා. රත්තරන් ගෙන ආපු මන්ත්‍රීවරු වරප්‍රසාද කමිටියට ගෙන්නනවා. මොකද්ද මේ? මම ඔතවට කියන්න ඕන, දැන් මේ ප්‍රශ්නෙට අපි අවසාන විසඳුමක් දෙන්න නම් වරප්‍රසාද කමිටුවෙන් වාර්තාවක් නිකුත් කරුවත් අලි සම්ප්‍රදායි මහතාට විරුද්ධව ඕ වැරද්දක් කරුවයි කියලා මේ පාර්ලිමේන්තුවට පියවරක් ගන්න බෑ මන්ත්‍රීවරයෙක් ගෙනපත්. මම මේක පක්ෂ නායක රැස්වීමේදීත් කිව්වා. අපි දෙකොල්ලොම එක්කව් වෙලා සෝල්බරි ව්‍යවස්ථාවේ තීරා වගන්තියක් එදා 56 රජයේ අල්ලස් ගත්ත මන්ත්‍රීවරු 4 දෙනෙක් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනහැල්ලා අස් කෙරුවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 4 දෙනෙක් අස් කෙරුවා. ඒ වගන්තිය අපි දෙකොල්ලොම එක්කව් වෙලා ව්‍යවස්ථා සම්පූර්ණයක් ගෙනාවොත් හොඳයි කියලා සභාදායකතුමාට යෝජනා කරා.
බොහොම ස්තුතියි.
අර විපක්ෂ සංවිධායකතුමා දන්නවා අපි පසුගිය මේ පක්ෂ නායක රැස්වීමේදී තමයි මේ අද වරප්‍රසාද ප්‍රශ්නය ගේන්න තීන්දුව ගත්තේ. ඔබතුමා කියපු අනිත් කරුණු ටික අපි වෙනම සාකච්ඡා කරලා වරප්‍රසාද කමිටුවේ අවශ්‍ය දේවල් සංශෝධනය කරන්න කටයුතු කරන්න
පුළුවන්. හොඳයි. දෛශ්‍රමත්වා මොකද්ද ඔබතුමා?
අර නියෝජ්‍ය කතානායකතුමනි, මම අපේ අධ්‍යාපනඥවතුමා කතා කරපු නිසා මම අහන්නේ එකත් එක්කම වැදගත් ප්‍රශ්නයක්.
නෑ, ප්‍රශ්න අහන වෙලාවක්
නෑ. නෑ, ප්‍රශ්න කියන්නේ මේ කතාවටම අදාළ වෙන එකයි මම මේ කිව්වේ. මම ඔබතුමාගෙන් අහන්න කැමති විශේෂයෙන් ගල්ගමුව පොඩක් ඉන්න මේක වැදගත් කාරණයක්. මේ ළමයි 3000ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් මට අහන්න දෙන්න. ගරු අපේ අධ්‍යාපන ඇමතුමනි, මම විශේෂයෙන්ම අහන්න කැමති ගල්ගමුව UB වනිනායක විද්‍යාලය. ඒ විද්‍යාලයේ විදුහල්පතිතුමාට විරුද්ධව විශාල පස්ස ගන්නාවක් තියෙනවා. ඔබතුමාට මම කියන්න, පෞගිය අවුරුදු කීපෙම එතුමා දුන්න විගණන වාර්තාව තාම සම්මත කරන්නේ ඒ විද්‍යාලයේ සියලුම ගුරු දෙමව්පියන්ගේ ඒ තිබෙන රැස්වීමේදී. දැන් මොකද වෙලා තියෙන්නේ? විදුහල්පතිතුමා මේ අයගෙන් සියලු දෙනාගෙන් පිළිගැනීම සඳහා ඔබතුමාට කියන්න ගල් කූල් මේ ප්‍රශ්නපත්‍ර ටික මුද්‍රණය කරලා දුන්නේ නැහැ ළමයින්ට. මේ විභාගෙ තියන්න හම්බුනේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට කිව්වා ඔයාලගේ කළු ලෑලි වල මේ ප්‍රශ්න ටික ලියන්නම් කියලා. ඔබතුමාට මම කියන්න කැමතියි, ඔබතුමාට මම මේ ගැන තුන් මත හතර වතාවක් කතා කරා. මාස 9ක් මෙයාට විරුද්ධව පියවර ගන්න කියලා විගණන වාර්තාවක් හදන්න කියලා දෙනවා. නමුත් අමාත්‍යාංශයෙන් එන්නේ නැහැ. මම ඔබතුමාට වගකීමෙන් කියනවා, ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියයි මේ විදුහල්පතිතුමා අතර තියෙනවා යම් මිත්‍රකමක්, වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේක නැවතිලා තියෙන, දැන් මේක දිගින් දිගටම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා මේ විදුහල්පතිවරයාට විරුද්ධව ගන්න වහාම පරීක්ෂණයක් කරන්න. ඇති වෙලා තියෙන තත්ත්වය ගැන ඔබතුමා කමිටුවක් හරි යවලා, කීප දෙනෙක් යවලා පරීක්ෂණයක් කරලා අවශ්‍ය කටයුතු ටික කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
කොහොමද සභානායකතුමා කෙටියෙන් පිළිතුරු දෙන්න?
අර නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා මතු කරන ප්‍රශ්නේ පිළිබඳව පරීක්ෂණය කළා. පරීක්ෂණ වාර්තාවත් ලබාගෙන තිනවා. අපි මීළඟ උපදේශක කාර්ය සභාවේදී ඔබතුමා ලිඛිතව දැනුම් දෙන්න, ඒක පුළුල්ව සාකච්ඡා කරලා අවශ්‍ය විසඳුම ලබා දෙන්න පුළුවන්. වාර්තාවක් තියෙන උපදේශක කාර්ය සභාවේ ගමු. මෙතන ගන්න ඕනේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක උපදේශක කාර්ය සභාවට ගන්න ඕනේ ප්‍රශ්නය.
බොහොම සිදී. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා සභානායකතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මෙම ගරු සභාව වෙන් කළ තිබෙන්නේ, මෙම ගරු සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට
ගරු සභානායකතුමා ප්‍රධාන වැඩකට ආරම්භ යෝජනා.
ඒකනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිදානවල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත් වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:00 දක්වා සහ අපරභාග 1 සිට අපරභාග 5:30 දක්වා විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
අශෝකයෝ
කරමින් මෙම පාර්ලිමේන්තුවේ විවිධ වකවානුන් තුල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස, එවාගේම නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස, එවාගේම ගරු අමාත්‍යවරුන් ලෙස විවිධ තනතුරු දරමින්ද, එවාගේම දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් ඒ වකවානුන් තුල මහජනතාව නියෝජනය කරමින් මහජන නියෝජිතින් ලෙස සිය යුත්කම් ඉටු කරන ලද ගරු මන්ත්‍රීවරුන් තිදෙනෙක් වෙනුවෙන් අද මේ සභාවේ ශෝක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ අවස්ථාවට එම අභාප්‍රාප්ත ගරු මන්ත්‍රීතුමන්ලාගේ පවුලේ ඥාතීන් මේ අවස්ථාවේදී සභා ගැබෙ සිටිනවා. ඒ නිසා මම ප්‍රථමයෙන්ම පිටු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු SCR මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාව ඉදිරියේ තබනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කර 1989 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරිපත් වී ජනතාවට මහඟු සේවාවක් ඉටු කළ ගරු SCR මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා. මෙහිදී මම මතක් කරන්න ඕනේ, බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මේ චාමර සම්පත් ගරු රාජ්‍ය අමාත්‍යතුමා මට විශේෂයෙන්ම මේ පිළිබඳ යෝජනාව ගෙනීම සඳහා එතුමාගේ සහය ලබා දුන්නා. SCR අප්පුහාමි මැතිතුමාගේ සහ RM බණ්ඩාර මෙනිකා මැතිණියගේ පුත්‍රරත්නයක් වූ ගරු SCR මද්දුම් බණ්ඩාර මැතිතුමා 1948 වසරේදී බදුල්ලේදී ජන්මලාභය ලැබුවා. කැපිටිපොල මහාවිද්‍යාලයෙන් සිය අධ්‍යාපනය කටයුතු හදාරා ඇති එතුමා 1977 සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව පක්ෂයේ සංවිධාන කටයුතු මෙහෙවා ඇති අතර 1988 වැලිමඩ ආසනයෙන් අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ උපතින්ම බෞද්ධයෙකු වූ, එවැගේම කෘෂිකාර්මාන්තය කෙරෙහි ඉතාම ඕනෑකමක් දක්වමින් විශේෂයෙන්ම වැලිමඩ කියන්නේ අපේ රටේ උඩරට එළවලු විශාල ප්‍රමාණයක් වෙළඳපොළ නිකුත් කරන කෘෂිකාර්මික ප්‍රදේශ. එසා එම ප්‍රදේශයේ නිරන්තරයෙන් ගොවි ජනතාව වෙනුවෙන් විශේෂයෙන් එතුමා කැපවීමෙන් කටයුතු කළා. එතුමා පద్මා කුමාරි පතිරණ මෙනවිය සමග විවාහ වෙලා පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කැපකළ නායකයෙකු වගේම ජාත්‍යන්තර වශයෙන් චීනය, ජර්මනිය, එක්සත් රාජධානි වැනි රටවල්වල එතුමා පාර්ලිමේන්තු කණ්ඩායම් නියෝජනය කරමින් සංචාරය කළා. ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ලබාගෙන තිබුණා. ගරු කතානායකතුමනි, 1989 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වී 2004 වර්ෂයේ දක්වා කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සැබෑ ජනතා හිතවාදී දේශපාලනඥයෙකු ගරු එස්.ඒ. මධුම්බණ්ඩාර මැතිතුමා 2021 සැප්තැම්බර් මාස 25 වෙනි දින අප අතරින් සදහටම සමුගත්තා. මම එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ අභාවය පිළිබඳව දයාබර බිරිඳ, දූ දරුවන් ඇතුළු ඥාතීන් වෙත මෙම උත්තරීතර ස්වභාවයේ ශෝකයේ දන්වා යන ලෙස යෝජනා කර සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිය වගේම හිටපු අමාත්‍ය ගරු බී සිරිසේන කුරේ මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාවට මම ඉදිරිපත් කරනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1989 සිට 94 දක්වා දෙවන පාර්ලිමේන්තුවට පත්ව නිවාසි දිකිරීම හා නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයේ හොබවමින් කොළඹ දිස්ත්‍රික්කයට මෙන්ම රටටද මහඟු මෙහෙයක් ඉටු කළ ගරු බී සිරිසේන කුරේ මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකයේ පළ කිරීමේ යෝජනාව මම මේම අවස්ථාවේදී මෙම ගරු සභාවට ඉදිරිපත් කරනවා. බී මාටින් කුරේ මැතිතුමාගේ සහ මෙරායා ගුණතිලක මැතිණියගේ පුත්‍රත්වයක් වූ ගරු බී සිරිසේන කුරේ මැතිතුමා 1931 වසරේදී කොළඹදී ජන්මලාභය ලැබුවා. උපතින්ම බෞද්ධකෝ එතුමා සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණා. ග්‍රෑන්ඩ්පා සාන්ත ජෝසප් විදුහල, අලුත්කඩේ සාන්ත සෙබාස්තියන් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය යන විද්‍යාලවලින් සිය අධ්‍යාපන කටයුතු හැදෑරු සිරිසේන කුරේ මැතිතුමා කොළඹ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළා. එතුමාට වයස අවුරුදු 17ක් පමණ වන විට පදිංචිව සිටියේ මරදාන සංගරාජ මාවතේ වලව්වත්ත ප්‍රදේශයේ. ඔහු ඒ වන විට සිලොන් තියටරෙහි සේවය කරමින් සිටි අතර එතුමාගේ සොයුරු සුදුවැල්ල ආසනයේ නියෝජනය කළ බැවින් කම්කරු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමග එතුමා වඩාත් සමීප වුණා. ඒ අනුව ප්‍රේමදාස මැතිතුමාගේ දිරිගැන්වීම මත සුදුවැල්ල ආසනයේ නාගරික මන්ත්‍රීකුරු ලෙස එතුමා දේශපාලනට එක් වුණා. 1977 මහා මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවි කටයුතු කළ සිරිසේන කුරේ මැතිතුමා බලයට පත් ජී.ආර්. ජවදන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය වකට ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආරාධනෙන් කොළඹ මහනගර සභාවට තරඟ කර ජයග්‍රහණය කර කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට 1979 සිට 89 දක්වා අඛණ්ඩව දස අවුරුද්දක් පාලනය කළා. එම කාලය තුළ කොළඹ නගරය අන්තර්ජාතිකව පිළිගත් දැකුම් කළු නගරයක් බවට පත් කිරීමට මෙන්ම නගරය තුළ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් නිවාස ව්‍යාපෘතීන් සහ වෙනත් සුබසාධක ව්‍යාපෘතීන් රාශියක් එතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළා, ඒ ක්‍රියාත්මක කළා. සමය විටම දේශපාලනයේ උණුසුම් තෝතැන්නක් මෙන්ම උදාසීනත්වයෙන් හා වැඩ නොකරන සේවකයන්ගෙන් පිරිලවන් තිබිච්ච කොළඹ මහනගර සභාව කාර්යක්ෂම සහ හොඳින් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමට එතුමා කටයුතු කළා. එතුමාගේ නව්‍ය නායකත්වයේ භූමිකාව නිසා කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිකිරීමට හැකි වුණා. ඔස්ට්‍රේලියාව හැරුණුකොට ප්‍රථම වරට දිවා රාත්‍රී ක්‍රිකට් සඳහා විදුලි පහන් සවි කිරීමේ වගකීමද සාර්ථකව ඉටු කළා පමණක් නෙවෙයි, එම ක්‍රීඩාංගණයේ අභාප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ ඝාතනයේ සුදු ආමර වීදියේ ස්මාරකයක් ගොඩනගන්නටත් කෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආ ප්‍රේමදාස මැතිතුමාගේ නමින් නම් කිරීමටත් එතුමා කටයුතු කළා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගම්මුදාව වැඩපිළිවෙළට නගරාධිපති ධුරයේ සිටම නගර සභාව හරහා විශාල කාර්යභාරයක් ඉටු කළ ගරු සිරිසේන කුරේ මැතිතුමා ජනතා ශිෂ්ටාචාර පිළිබඳ විශාල අවබෝධයක් ඇති වූ මහජන නියුත්තෙක් වුණා. 1989 දී පැවති මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කර වැඩිම මනාප ගණනක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරිපත් වී නිවාසය දිගීම අමාත්‍ය ධුරයේ හිමි කරගත් එතුමා 1991 දී පක්ෂයේ මහලේකම් ධුරයේ දැරුවා. 1994 දී බිහි වූ රජයන් යටතේ නිවාස අධර්ෂ්ටියට පවාපත් වූ එතුමා දේශපාලනය තුළ නින්දා අපහාස ප්‍රශංසා යස අයස ලාභ මැදිහත් සිතින් විඳි සරල ජීවිතයක්මකට හිමිකම් කියන්නේ. හඬ නොනගා කතා කරන සෑම විටම සිනහව මුවග රැඳි චරිතයක්. සියල්ලන් අතර සමගි ඇතිකරන්නට උත්සාහ දරන මහත්මා ගුණයින් සපිරි චරිතයක් බවට එතුමා පත් වී තිබෙනවා. 1994 දී මිරිසවැටි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුවේ සභාපති ලෙස සුවිශේෂ සේවයක් ඉටු කළ එතුමා 1992 දී ඉන්දියාවේ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය වටා රන්වැට ඉදිරි කිරීමේ පූර්ණ අධීක්ෂණ කටයුතු සිදු කිරීමට දායක වුණා. මාලිගාවිල බුදු පිළිමය සහ දඹේගොඩ බෝසත් පිළිමය ප්‍රතිසංස්කරණය කිරීමේ පුරෝගාමියා සහ ශ්‍රී දළදා මාලිගාවේ 1987 දී රන්වීන ඉදිකිරීමේ පූර්ණ අධීක්ෂණ කටයුතු මෙතුමන් විසින් සිදු කරනු ලැබුවා. ඒකනායක විජයසුන්දර මුදියන්සිලාගේ ශ්‍රීමති කුරේ බෝයගොඩ මෙනිමිය සමග විවාහ වූ එතුමා දරුවන් සිවුදෙනුගේ පියේ. ගරු සිරිසේන කුරේ මෙතුමා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද පසුව කටයුතු කළා. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින්ද සමස්ත රටවැසියාටම අණගි මෙහෙයක් ඉටු කරමින් එතුමා අවුරුදු 90ක් ආයු වළඳා 2021 නොවැම්බර් මාස 30 දින අප අතරින් සදහටම සමුගත්තා. ගරු බී සිරිසේන කුරේ මෙතුමාට අපගේ බෞද්ධ ආගම අනුව නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ දයාබර දූදරුවන් ඇතුළු ඥාතීන් වෙත මෙම උත්තරීතර සභාවේ ශෝකය දන්වා යවන ලෙසද ඉල්ලා සිටිමි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව. මහනුවර දිස්ත්‍රික්කයෙන් ජාතික හෙළවුරුමේ නියෝජනය කරමින් 2004 වසරේ 6 වන පාර්ලිමේන්තුවට තේරී පත්ව ජනතා හිතවාදී සේවාවක් ඉටු කළ ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මෙම ගරු සභාවට ඉදිරිපත් කරමි. KJM මුදියන්සේ මැතිතුමාගේ සහ RM රන්මෙණිකේ මැතිණිගේ පුත්‍රත්වයක් වූ ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ 1941 වසරේදී මහනුවර උඩවත්තේදී ජන්මලාභය ලැබුවා. 1954 ජූනි 22 දින උතුම් පැවිදි බිමට ඇතුළත් මූලික ධර්ම අධ්‍යාපනය දැනුම නුවරඑළිය මැදවල ශ්‍රී විමලාරාමයෙන් ලබාගෙන සිය ධර්ම ඥානයේ මහනුවර සංඝරාජ පිරිවෙනින් ප්‍රගුණ කරගත් උන්වහන්සේ 1961 දී උපසම්පදාව මහනුවර අස්කිරි මහා විහාරයේදී ලබා ගත්තා. වසර 56ක් පමණ කාලයක් උපසපන් භික්ෂුවක් ලෙසත් සම්බුද්ධ ශාසනික ජාතික ආගමික හා සමාජික සේවාවන්හි නිරතව සිටි උන්වහන්සේ 2016 දී අස්කිරි මහා විහාරයේ මහා උපාධ්‍ය පදවීන් පිදුම් ලැබුවා. පෙර අපර දෙදිග බෞද්ධ රටල් ගණනාවකම ධර්මදූත මෙහෙවර සිදු කළ උන්වහන්සේගේම ධර්ම සේවාවන් අපරට මහත් ගෞරවයක් ලබා දුන්නා. 2001 දී මහනුවර මහනගර සභා ඡන්දයෙන් නගර සභාව නියෝජනය කළ පළමු භික්ෂුන් වහන්සේ උන්වහන්සේ 2004 සිට 2010 දක්වා වසර 6කට ආසන කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළා. එසේම වසර 50ක කාලයක් සියම් මහා නිකාය අස්කිරි විහාර පාර්ශ්වයේ කර්මාචාර්යවරයෙකු ලෙසත් උන්වහන්සේ කටයුතු කළා. මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී ලෙස උන්වහන්සේ වසර 12ක් පමණ සේවය කළ අතර ගඟවට කෝරළේට අයත් දහම් පාසල්වල උන්නතිය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන්ද ගිහි පැවිදි සම්බන්ධතාවයක් මුල් කරගෙන විශාල සමාජ සත්කාර සේවාවක් ඉටු කළ උන්වහන්සේ ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේ නම. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අවුරුදු 5ක් වන පාර්ලිමේන්තු නියෝජනය කරමින් රටට අනුපමේය සේවාවක් ඉටු කළ ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු 81ක් ආයු වළඳා 2022 දෙසැම්බර් 15 දින අපවත් සේක. මම ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා ප්‍රාර්ථනා කරන අතරම උන්වහන්සේගේ ඥාතීන් වෙත මෙම උත්තරීතර සභාවේ ශෝකය දන්වා යාම ලෙසද ඉල්ලා සිටිමි.